தெருமன் சரணாய் பின்வாத் பௌத்த ரூபவாகினி நாளிக்காவு சத்வகு சித்துல பிரக்ஞாவே ஆலோகே தல்வமின் சன்னிவேதனே கரண மெஹோராவிட நியமித்து தாயகத்வ தர்மதேஷ்னாவு கொலபாது ஸ்ரீ சம்போதி மகாவிஹாரஸ்த பரம பூஜனீய போதே சத்வகுணோபேத பானதுரே அரிய தம்ம நாஹிமி அனுஸ்மரண ரூபவாகினி மெத்திரி பரிசுரே சிட்டு மெயாக்காரேன் ஆரம்பகிரேமட்டு சூதானம் வெண்ணே மேயுதும் சத்தர்மானுசாசனா வெனுவென் சிதுகலா வூ ஆராதனாவ பிலிகின தம்சபா மண்டபேட்டு வெடமகுட வெடஹிதின திரிபிடகு தர்மவேதி சாஸ்திரபதி ராஜகீய பண்டித பூஜனீய அவசராய நமசெய்பத் கரண்டட்டு ஹசலுக்கு சீலவிமல பின்வத் சுவாமின் வஹன்சே அபிஹமத நாம சியல்லண்டம் பிரதமேன் தொஹுத் முதுனத் மெத சாதுநாதின் நமஸ்கார பூர்வகோ பிலிகணிமோ அவசராய அபே ஹாம்துரோனே சாது 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 சதேவத்னி அது மெயுதும் தர்மதேஷ்ணா வினுவின் சதேஹதி தாயகத்வ லபாதே கட்டியது கரண்ணே நிதிஜ்ஞ சுதர்ஷனி சேனாநாயக மகாத்மிய ரஞ்சன் சேனாநாயக மகதா கித்மி மெத்மி நெதுமி என தருவன் திதினா சஹ கிமந்த் பேனானுவன் எத்தலு எபௌலே சதேஹதி பின்மதுன் பின்மதியான் விசின் එහෙමනම් අපි සදහ සිතින් tempත් මෙතෙන් සිට මෙයුතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්කව ආරාධනා කරමු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනතුන් හැම දෙනාම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද බෞද්ධ අරූප වාහිනිය තුළින් මේ දේශනාව විකාශනය කරන්නට දායකත්වයේගෙන කටයුතු කරන්නේ නීතිඥ සුදර්ශනී සේනානායක මහත්මිය, රංජන් සේනානායක මහත්මා ප්‍රධාන පින්වත් දරුවන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. සුදර්ශනී සේනානායක මහත්මිය බොහොම ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්, ධර්මීය ගැන බොහොම උනන්දුවක් ඇති කෙනෙක්, ජීවිත අවබෝධයේ ගවේෂණය කරන කෙනෙක්, සංසිඳීම අපේක්ෂා කරන කෙනෙක්, දුක නිමා කර ගැනීම පිළිබඳ බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා මේ පිනතුනුත් ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ අවකාශයට එකතු වෙලා තියෙනවා. සියලු දිනාටම ජීවිතාවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවායි මම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව හැම වෙලාවකම අපට උපකාර කරන්නේ දුක නිමා කරගන්න. දුක සකස් වෙන රටාව ගැන කියනවා. ලෝකේ කිසිම ආගමික මතවාදයක් ඒක ගැන පැහැදිලි කරන්නේ නැහැ. ලෝකේ ගොඩාක් ආගම් තියෙනවා. ඉතින් මේ බොහෝ ආගම් ලෝකේ මැවුම්වාදයටයි බර. ඒ මැවුම්වාදී බොහෝ ඉගැන්වීම්වල අර එක්තරා තැනකින් එහාට යන්න අවකාශයක් නැහැ. ඒගොල්ලෝ අවසානික අවස්ථාව දෙවියන් වහන්සේට බාර දීලා පැත්තකට වෙනවා. ලෝකෙ බොහෝ ඉගැන්වීම් එහෙම තමයි. ඒ වගේම සමහර ඉගැන්වීම් ලෝකේ තියෙනවා. ඒ ඉගැන්වීම් පාදක වෙන්නේ තර්කයට විතරයි. ලෝකෙ ඉගැන්වීම් තියෙනවා තර්කයට විතරයි. ඒවට අපි කියනවා බුද්ධිවාදී ප්‍රවණතා කියලා. බුද්ධිවාදී ප්‍රවණතා. ඒක එක්තරා ප්‍රවණතාවයක්. තර්කයේ ප්‍රාමාණික සාක්ෂිය විදිහට ගන්නවා. ඒ තර්කයේ ප්‍රාමාණික සාක්ෂිය විදිහට අරගෙන පිළිගන්නවා. සමහර ඒවා තර්කයට ගෝචර නැත්තම් පිළිගන්නේ නැහැ. තවත් ලෝකයේ ප්‍රවණතා තියෙනවා, තවත් ප්‍රවණතාවයක් අදන්න පුළුවන් අනුභූතිවාදී ප්‍රවණතා, ආනුභූතික ප්‍රඥප්තිය. ඒ කියන්නේ ඉන්ද්‍රිය අත්දැකීම මත විතරයි විශ්වාසය තියන්නේ. කියන්නේ මේ ඒ තමන්ගේ අත්දැකීම මත විතරයි විශ්වාසය තියන්නේ. එතකොට ඉන්ද්‍රිය අත්දැකීම් ටික මත විශ්වාසය තියෙන එක කියන්නේ අනුභූතිවාදී ප්‍රවණතා. අනුභූතිකයි. එතකොට මේ අනුභූතිවාදී ප්‍රවණතා තියෙනවා, ඒවා පිළිගන්න අයත් ලෝකේ ඉන්නවා. ආනුභූතික ප්‍රවණතාවේ ඔය අතර තවත් සමහර තැන්වල තියෙනවා සාන්දෘෂ්ටිකවාදී ප්‍රවණතා. මේ මොහොතේ අත්දැකීමට විතරයි විශ්වාස කරන්නේ, වෙන ඒවා විශ්වාස කරන්නේ නැහැ. මේ මොහොතේ අත්දැකීම විශ්වාස කරනවා, මේ මොහොතේ අත්දැකීම විශ්වාස කරනවා, තවදුරටත් ලෝකයේ මත විශ්වාසයේ තබන්නේ නැහැ. ඔය අතර තවත් ප්‍රවණතා තියෙනවා සම්පූර්ණයෙන්ම ලෝකයේ තියෙනවා මාක්ස්වාදී වුණත් එක්තරා ප්‍රවණතාවයක්, නමුත් එහෙම ප්‍රවණතාවයක් විදිහට ලෝකයේ ගන්න පුළුවන් දෙයක් නැහැ. මොකද ලෝකෙ පිළිගන්නේ නැහැ දැන් ඒවා එච්චර. අර ප්‍රධාන කියවීම තමයි ඔය ආනුභූතික ප්‍රවණතාද බුද්ධිවාදී ප්‍රවණතාද. බුද්ධිවාදී තර්කයේ ප්‍රාමාණික සාධකයේ විදිහට ගන්නවා, අනුභූතිවාදීන් ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය ප්‍රාමාණික අධ්‍යක්ීම් විදිහට ගන්නවා. ඒකට අමතරව ලෝකේ මැවුම්වාද, කියන්නේ ඉන්ද්‍රිය අධ්‍යක්ීමවත් තර්කයේවත් ප්‍රාමාණික විදිහට ගන්න නැතුව නෑ මේක දෙවියන් වහන්සේගේ මැවීමක්, මේක කරන්න දෙයක් නෑ කියලා එක තැනකට යනවා. බුදුරජාණන් වහන්සේ අදට 2600කට එහා පැත්තේදී හේතුඵලවාදී ප්‍රවණතාවයක් තමයි මතු කරන්නේ. මේ කියන්නේ හේතුන් නිසා හටගන්නා වූ ඵල ධර්ම තියෙන බවත්, ඒවා හේතු වෙනස් වෙනකොට වෙනස් වී යන බවත්, හැම මොහොතකම වෙනස් වීම සිද්ධ වෙන බවත්, ඒ හැම මොහොතකම වෙනස් වෙන නිසා ඒ වෙනස් වීම අපේක්ෂාවෙන් සිටිය යුතු බවත්, ලෝකයත් එක්ක අරගල නොකළ යුතු බවත්, වෙනස් වෙන ලෝකයක් මත නොතවරිය යුතු බවත්, එබඳු ලෝකයක් අතහැර දමා මේ මොහොතට ඉතා සතුටුදායකව එකතු විය යුතු බවත්, ඒ හේතු සකස් වීමට බලපාන මූලික සාක්ෂි මෙන්න මේ අවිද්‍යාව, තණ්හාව, කර්මය, උපාදානය වගේ ගොඩාක් හේතු විශ්ලේෂණය කරලා ඒක කොහොමද මේ තමන්ගේ ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියට කොහොමද බලපෑම් කරලා තියෙන්නේ කියලා වෙනම පැහැදිලි කරනවා. ඒක සිතට කොහොමද බලපෑම් කරලා තියෙන්නේ කියලා වෙනම පැහැදිලි කරනවා. එතකොට රූපය චිත්තක්ෂණ ගණනාවක් ඇතුළේ බින්දෙදී මේ සිත කොහොමද ඉතාම ස්වල්ප අවකාශයක් ඇතුළේ බින්දෙන්නේ කියලා කතා කරන. ඉතින් ඕක ලොකු කතාවක්. හරීම ගැඹුරුයි. ඉතින් හරියටම ඕක හොයාගෙන යනකොට තේරෙනවා මේක කොහොම කියන්න ඇද්ද 2600කට එහා පැත්තේ. හරි පුදුමයි. ඇයි මේ වගේ එකක් මේ දැනුත් මෙච්චර ලෝකේ දෙවුණුයි දෙවුණුයි කියලා කතා කරනකොටත් තියෙන්නේ? මැවුම්වාදයට අදාළ ප්‍රවණතා ටිකකුයි බුද්ධිවාදයේ, ඒ කියන්නේ යාගේ එක එකනගේ තර්කයට අනුව ආනුභූතිකවාදී ප්‍රවණතා ටිකකුත් ඉන්ද්‍රිය අධ්‍යක්ීම මත විශ්වාසය පවත්වනවා. මේ විදිහට පොඩි පොඩි ප්‍රවණතා ටිකක් තියෙන වෙලාවක ඉතාම ගැඹුරු දාර්ශනික හරපද්ධතියක් තමයි බුද්ධ ශාසනය පැහැදිලි කරන්නේ. අර හැම ප්‍රවණතාවයක්ම බුද්ධ ශාසනයේ තියෙනවා. සාන්දිට්ඨික ප්‍රවණතාවේ කියලා කියන්නේ සාන්දෘෂ්ටිකත්වය. මේ මොහොතේ ඉතින් බුද්ධ ශාසනයේ ධර්මයට වඳින ගාතාව පටන් ගන්නෙම සාන්දිට්ඨිකයි කියලානේ. සාන්දිට්ඨිකයි. ඒ කියන්නේ මේ ධර්මයේ මේ මොහොතේ එකතු වුණොත් එයාට ප්‍රතිඵල තියෙනවා. සාන්දිට්ඨික කියලා කියන්නේ තමන්ගේ උත්සාහයට අනුව ප්‍රතිඵල තියෙනවා කියන එක තමයි ලෝකේ. ඒතර බුද්ධිවාදී ප්‍රවණතාවේ තර්කය තමයි ප්‍රාමාණික සාධක කියන්නේ බුද්ධ ශාසනයේ ඕනතරම් තර්කයට ඉඩ තියෙනවා. ඒ කියන්නේ නිවන් මාර්ගයේ තර්කයට ගෝචරයි. නිවන විතරයි තර්කයට අල්ලන්න බැරි. නිබ්බාන අර්ථයේ තර්කයට ගෝචර කරන්න බෑ. නිවන් මාර්ගයේ තර්කයට ගෝචරයි. නිවන් මඟ ගැන අපිට තර්ක කරන්න අයිතියක් තියෙනවා.
නිවන ගැන තර්ක කරන්න බෑ. මොකද නිබ්බානාර්ථී ලෝකෝත්තර එකක්. ඒක උදාහරණයක් විදියට නිවනට පත්වීමෙන් සත්වයාට කවරක් වේද මොකක්වත් කතා කරගන්න බෑ. එතකොට එහෙනම් කොහොමද පිළිගන්නේ කියන්නේ? එහෙම කතා කරන්න බැරියව අපේ ජීවිතවලත් ඕන තරම් තියෙනවා. ගින්නක් ඇවිල්ලා එනකොට ගින්න නිවි ගියාම මොකද්ද ගින්නට වෙන්නේ? අනේවත් එහෙම තමයි බලන්න යද්දී. ගින්නක් ඇවිලෙනවා නම් පෙර නොතිබී වේගයෙන් බුර බුරා නැගෙන ගින්නක් නිවි යාමත් සමග ගිනි දැල් වලට කවරක් සිද්ධ වේද? ඔන්න එමත් බැලුවාම ඉතින් ලෝකෙත් ප්‍රශ්න වලට යනවා. හැබැයි ඒ ප්‍රශ්න අහන විදිහේ පොඩි ගැටලුවක් තියෙනවා. එහෙම නෙමෙයි ඒකට උත්තර හොයන්න ඕන. කොහොමද හොයන්න ඕන? ගින්න ඇබිලෙන්නේ දර දානකම් විතරයි. දර දානක නවතා දැමූ කල්හි ගින්න නිවි යාමක් දර්ශනේ වේ. යන්නේ එච්චරයි ගන්න ඕන. භවෙත් එහෙම තමයි. යම් කෙනෙක්ගේ තුන් භවයනු යන සත්වයාගේ ගමන් මඟ පැවතෙන්නේ කර්ම රැස්වීම පදනම් කරගෙනයි. ඒ කර්ම රැස්වීමට අදාළව ලෝකේ අරමුණු වෙන්නේ නැත්තම් තුන් භවයනු යන සත්වයාගේ ගමන් මඟ නිමාවේ. අන්න එහෙමයි එක ගන්න ඕන. තර්කයට ගෝචර කරගන්න පුළුවන්. නිවන තර්කයට ගෝචර නැහැ. ඒ කියන්නේ විමුක්තියට පත්වීම කියන එක තර්කයෙන් අල්ලන්න බෑ. ඒක සත්‍ය අවබෝධයට පත්වෙච්ච අයගේ පුද්ගලික අත්දැකීමක්. හැබැයි නිවන් මාර්ගයේදී ඇයි මෙහෙම වෙනවා නම් කොහොමද එහෙම වෙන්නේ, එහෙම වුණේ ඇයි කියලා ඕනතරම් නිවන් මාර්ගයේ තර්ක කරන්න පුළුවන්. දැන් අනුභූතිවාදී ප්‍රවණතාවයේදී කතා කරන්නේ ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රවණතාවයක් ඒක. අනුභූතිකයි ලෝකේ. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ විතරයි පිළිගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට ඕක හොඳටම දැන් මේ දැන් අම්බලට්ටික රාහුල වාද සූත්‍රය වගේ එකක් ගත්තත් දේශනා කරන්නේ උන්වහන්සේ ළඟට එක්තරා මිනිසෙක් ඇවිල්ලා කියනවා, මම මේ ඔබ වහන්සේට පැහැදුනේ ඔබ වහන්සේ ගැන මට අහන්න ලැබුණා එක්කෙනෙක්ගේ. එයාගෙන් අහලා මම ඔබ වහන්සේ හොයාගෙන ආවි. එතකොට එයා ඔයාට මොනවද කිව්වේ? එයා කිව්වා මේ බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් කෙනෙක්. උන්වහන්සේ රාගදේශ මොහ නසල දැම්මා. එතකොට උන්වහන්සේගේ සිතේ කවදාවත් කෙලෙස් මාත්‍රයක්වත් උපදින්නේ නැහැ. මේ ලෝකේ ආර්ය සත්‍යයක් ඔස්සේ විමසා බලමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. උන්වහන්සේ තුළ මේ පෙර නොයසූ විරු ආදියන මේ ඥාන දර්ශනයක් පහළ වෙලා තියෙනවා. ඒකට උන්වහන්සේ තුළ චර්යාත්මක ඇති වෙච්ච සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන සහිත වැඩපිළිවෙලකට උන්වහන්සේ එකතු වෙලා තියෙනවා. ඒකෙන් තමයි උන්වහන්සේ ඒක සාක්ෂාත් කරලා තියෙන්නේ. ඒක කවුරුත් හදලා දුන්න එකක් නෙමෙයි. උන්වහන්සේ මේ සංස්කාර හැදෙන විදියයි, මේ ලෝකේ පැනවෙන විදියයි, මේ ලෝකේ අවකාශයේ හැදිලා තියෙන විදියයි ගැන උන්වහන්සේ මේ ලෝකෝත්තර වීම ගැන කතාවක් කියනවා. අය ඒ ධර්මයට මිනිස්සු කන් දුන්නාම සංසිඳී යනවා. අය එහෙම සංසිඳින මිනිස්සු පැවිදි වෙනවා. අය ඒ පැවිදි වෙලා සම්පූර්ණ දුක නිමා කරගන්න අය ඉන්නවා. අය ඉතින් එහෙම දුක නිමා කර ගැනීම පිණිස ආපු අයගේ සංසිඳීම මේ ජීවිතේ පේන්න තියෙනවා. ඒ කියන්නේ මැරිලා නෙමෙයි, මේ මිනිස්සු මෙහෙදිම සංසිඳී පවතිනවා. සංසිඳීම මෙහෙදිම මේ අයගේ ජීවිතේ පේනවා. ඉතින් ඒ සංසිඳීම මහා විශාල යහපතක් සමාජයට. කීකේ මේ ඔබ වහන්සේ ගැන කිව්වාම මට හිතුණා පොඩ්ඩක් ඔබ වහන්සේව බලලා එන්න ඕන කියලා. එදිරි උන්වහන්සේ කියනවා එහෙම එන්න එපා, ඔයා ආපු විදිය පොඩ්ඩක් ගැටලුකාරී, ඔහොම එන්න හොඳ නෑ. ඇතෙක් හොයාගෙන යන මිනිහෙක් ඇතෙක්ගේ අඩිපාර දැක්කට ඇත්තු විශ්වාස කරන්න හොඳ නෑ. ඇත්තු ඉන්නවා කියලා, මොකද ලොකු අඩි තියෙන වාමනික කියලා ඇතින්නේ ඉන්න පුළුවන්. එයා සැක කරන්න ඕන එක. එයා සැකින් ඉස්සරහට යනකොට මේ අතු කඩලා දාපු දලපාර උඩින් ගහපු තැන් හම්බෙන්න පුළුවන්. එතකොටත් පිළිගන්න හොඳ නෑ, නෑ නෑ මේ කැලේ ඇත්තු ඇති කියලා. උච්චා කලාරිකා කියලා ඇතින්නේ ඉන්න පුළුවන්. සැක කරන්න ඕනේ යා. ඒත් තවත් ඉස්සරහට යනකොට අතු කඩලා දාලා දරපාරක් ගහලා මේ අඩිපාරක් තියෙනවා පිටත් උඩින් අතුල්ලලා තියෙයි. ඒත් සැකකරන්න ඇත්තු ඉන්නවා කියලා. ඒත් සැකෙන් ඉස්සරහට ඔයා යන්න. ඔයා යනකොට ඒත් පිළිගන්න එපා කියනවා යන්න. එතකොට වාට ඇතෙක් ඔයාට හම්බ වෙයි. ඒ ඇතෙක් හම්බ වෙච්ච වෙලාවට පිළිගන්න ඇත්තන ඉන්නම් මේ ඝන වනාන්තරයේ ඇත්තු ඇති බවට. අන්න ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. අනුභූතිවාදී ප්‍රවණතාව ඕනනම් දේශනා යෝරණකම් කියන්න පුළුවන්. ලෝකේ කාටවත් තමන්ගේ දාර්ශනික අදහසත් එක්ක අපිත් එක්ක සාකච්ඡා කරන්න නම් බෑ. ඒ කියන්නේ මොනවා හරි දාර්ශනික මතවාදයක් තියෙන්න පුළුවන්නේ. මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් එක්ක සාකච්ඡා කරන්න නම් බෑ. ඕනම් අනුභූතිවාදී ගැන විතරක් කියන්න පුළුවන්. තවසෙම අනුභූතිවාදී ප්‍රවණතා ගැන විතරක් ඉවර වෙනකන් කියන්න පුළුවන්. දැන් බලන්නකො බුදුරජාණන් වහන්සේම වදාරලා තිනවා නේ පිළිගන්න එපා, හැම වෙලාවකම ඉන්ද්‍රිය අත්දැකීමට එකතු වුණාට පස්සේ ඒක පිළිගන්න කියනවා. එතකොට ඒක කොච්චර දියුණු ප්‍රවණතාවයක්ද? ආනුභූතිකවාදී ප්‍රවණතාවලට අවුරුදු 300ක් නැහැ. ලෝකේ දාර්ශනික මතවාදයක් ගොඩ නැගිලා 2600කට එහා පැත්තේ බුදුරජාණන් වහන්සේ තමයි මේ මිහිමත අනුභූතිවාදයේ පැල කළේ. දැන් බලන්න දැන් කෙනෙක්ගේ මතේ නසන් නැතුව තමයි බුදුරජාණන් වහන්සේ එයා තුළ තර්ක ඥානෙ මතු කරන්නේ. බලන්නකො බුදුරජාණන් වහන්සේ මහණ එක්තරා වෙලාව මහණෙනි මේ ඇස තමන්ගේ වසඟේ පවත්වන්න බැරි නම් ඒක වෙනස් වෙනවා නම් ඒක නිත්‍යද අනිත්‍යද? අන්න ප්‍රශ්නාවලියක් තියෙන. අනිච්ඡම් බන්ති මහණෙනි, යමක් අනිත්‍ය නම් ඒක තමන්ට ඕන විදියට ඒක වෙනස් වීමේ ස්වභාවයට ආйти නම් ඒක සැපසහගත තත්ත්වයක්ද? දුක්ඛම් බන්ති මහණෙනි, අනිත්‍ය දුක්ඛ නම් ඒක ඔයාගේ වසඟේ තියාගන්න පුළුවන්ද බැරිද? ඔයාගේ වසඟේ තියාගන්න පුළුවන්ද? ඒක ආත්ම වශයෙන් පිළිගන්න එක සුදුසුද? නෝ හේතම් බන්ති. අර බලන්න හරි තර්කණය පදරම් කරගත්ත ප්‍රශ්නාවලියක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔය පින්නතුන්ලාගේ චින්තනයේ දියුණු ප්‍රසස්ත බවකට බුද්ධ ශාසනයේ තරම් අතවණන්නේ නැහැ ලෝකෙ මොකුත්. එතකොට අපි මේ ධර්මයේ පාවිච්චි කරන්න ඕන දුක ඉවර කරගන්න. කොහොම හරි අපි මේ ධර්මයේ පාවිච්චි කරන්න ඕන මේ ජීවිතේ දුක ඉවර කරගන්න. මේක මහ විශාල දුකක්. ඒක ඔයාලට දැන් තේරිලා තියෙන්න ඕන. ඔයාලගේ ජීවිතේ මේ ඔගොලු ඉගෙන ගත්තත් මොනවා කළත් ආර්ථික ශක්තිය දියුණු කරගත්තත් අනේ පින්වත්නි හිතට දුක ගලන එක නැවතිලා නැහැ. මිනිසුන්ට කඳුළු වෙන එක නැවතිලා නැහැ. මිනිසුන්ගේ ජීවිතේ සෝසුසු මිවර වෙලා නැහැ. ඒකෙන් අපිට එකම එක දෙයක් තේරෙනවා. මොකක්ද තේරෙන්නේ? මේ අපි ඉන්නේ දුක නිමා වෙන රටාවක නෙමෙයි. දුක අවසන් වෙන රටාවක නෙමෙයි අපි ඉන්නේ. ඔයාලා ඔයාලගේ හෘද සාක්ෂිය පැත්තට හැරෙන්නකො. මේ දුක කියන එක තමන්ගේ సంతානය තුළ සකස් වෙන එක, ඒක නවතින්නේ නැහැ. මොකද ඒ දුක කියන එක ඉතා බරපතල චිත්තා වේගයක්. ඒක රසායනික ක්‍රියාවලියක් නෙමෙයි. රසායනික ක්‍රියාවලියක් නෙමෙයි. රසායනික සංයුතියක් මත නෙමෙයි මිනිහෙකුට දුක එන්නේ. දුක කියන එක අදාළ වෙන්නේ සිතට. රසායනික සංයුතීන් වලත් වෙනස්කමක් ඇති වෙන්න පුළුවන් දුක ගලන ආකාරයට. නමුත් දුක කියන එක උත්පාදනය උද්ගත වෙන්නේ සිත තුළ. මේ සිත අවබෝධ කරන තාක්කල් දුක කවදාවත් නිමා වෙන්නේ නැහැ. මේ සිත අවබෝධ කරනකම් දුක අවසන් වෙන්නේ නැහැ කවදාවත්. හැමදාමත් මේ දුක සකස් වෙනවා. එතකොට මේ දුක සකස් වෙන එකක් නම් මේ දුක සකස් වෙන්නේ නැතිවීමට අවශ්‍ය ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි ඥානය කියලා කියන්නේ. බුද්ධ ශාසනයේ ඥානෙ විතරයි හදන්නේ. බුද්ධ ශාසනයේ එකම ඉලක්කය තමයි පුද්ගලගේ ඥානය හදන එක. නැතු මේ දන් දෙන්න ශ්‍රාවකෙක් පොළඹවන එකවත් මේ පාරාම සංකීර්ණ වලට මිනිස්සු එකතු වීමට අදාළ වටපිටාවක්වත් නෙමෙයි බුද්ධ ශාසනයේ හදන්නේ. බුද්ධ ශාසනයේ අපට කරන විශාලම දේ තමයි අපේ ඥානෙ ඔසවා තබන්න උදව් කරනවා. ඥානගත වීමට අනුග්‍රහ කරනවා. එතකොට මේ ඥාණයෙන් අපි දැනගන්න ඕන එක දෙයයි. මොකද්ද? අපේ මේ ගත වැඩ කරන විදියයි සිත වැඩ කරන විදිය ඔච්චරයි. අපි ඥාණයක් පාවිච්චි කරන්නේ මේ අපේම ගතේ ස්වභාවයත් සිතේ ස්වභාවයත්. මොකද අපිට උමනාව තියෙන අපේ දුක ඉවර කරගන්න. අපේ හිතේ දුක ඇත්තටම ධර්මයෙන් ආවම දුක ගලන්නේ. ධර්මයේ තුල ස්ථාවර වෙච්ච මිනිස්සු අඬන්නේ කවදාවත්. අපිට හම්බ වෙනවනේ බණ භාවනා කරන පිළිවෙත් පුරණයි ගැස් වලට කඳුළු එන්නෙම නැහැ. හැබැයි ඒගොල්ලන්ටත් අර මේ ධර්මයට ආවා කියලා මේ එකපාරම හතර මහා නිදානේ නම් පහළ වෙන්නේ නැහැ. එතකොට මේ ධර්මයට ආව ධර්මයෙන් බලන්න එයා ඔයාලා බලන විදියට නෙමෙයිනේ බලන්නේ. ඔගොල්ලෝ හැම වෙලාවකම ලෝකේ දිහා බලන්නේ මට මගේ වසඟේ පැවැත්විය හැක කියන චින්තනෙන් ඔන්න ඔය චින්තනය තමයි දුක නිර්මාණය කරන්නේ. මගේ වසඟේ පැවැත්වන්න පුළුවන් ය කියන අදහසක් ඔයාලගේ ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මමත් ඉන්නවා මගේ කියලා ගන්න පුළුවන් ලෝකයකුත් තියෙනවා කියන අදහස තියෙනව නේද? ඒ අදහසට විතරයි දුක නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා ලෝකේ කවුරු හරි ගිනි ගන්නවා නම් ගිනි ගන්නේ මමත්වේ නිසා විතරයි. ලෝකේ මමත්වයෙන් තොරව ගිනිගත්ත තැනක් මට පෙන්වන්න කොහෙද? මමත්වයේ නැති තැනක මගේ වසඟේ පවත්වන්න පුළුවන් ය කියන අදහසක් නඩත්තු නොවන තැනක කිසිදාකවත් දුකක් හටගන්නේ. හොඳට මට කියන්න, මම කියන අර්ථේ නැති තැනක ඔයාලට කඳුළු කොහොමද ගලලා තියෙන්නේ? මගේ කියලා ගත්තෙන් ඒ කියන්නේ ලෝකේ අහිමිවීම, කඩා වැටීම, බිඳ වැටීම කවදාවත් අපි තුල දුකක් උපද්දවන්නේ නැහැ. ලෝකේ අනිත් බුද්ධ ශාසනය කියන ඉතා ප්‍රධාන දෙයක් නේ, හේතුන් නිසා හට ගන්නවා පාල ධර්ම. හේතු වෙනස් වෙනකොට වෙනස් වී යනවා, හැම මොහොතකම වෙනස් වෙමින් පවතිනවා. මේ අනිත්‍යතාවය තියෙනව නේද? ඒක හරිම රසවත් වචනයක්, අනිත්‍යයි කියන එක. ඒ අනිත්‍යතාවෙනි මේ මොහොත උදා කරලා තියෙන එක කොච්චර ලස්සන එකක්ද? අනිත්‍යයි කියනකොට මිනිසුන් හිතනවා මිනිසුන්ගේ මූණ ඇඹුල් වෙලා ගියාට මේ බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍යතාවය කියන එක මේ මොහොත උදා කරලා තියෙන්නේ. ඒ මේ අනිත්‍යතාවය කියන්නේ ලෝකේ මිහිරි වචනයක් පින්නවත්නි. අනිත්‍යතාවය කියල එකක් ලෝකේ නැත්තම් කිසිදාක අපට මේ අවකාශය උදා වෙන්නේ නැහැ. මේ මොහොත හැමදාමත් උදා වෙන්නේ අනිත්‍ය නිසා. මිනිස්සුන්ට අනිත්‍යයි කියනකොට පවා මිනිස්සු හිතනවා අනේ යල් පැන ගිය වචනයක් වගේ. පෙර අතීතයේ අනිත්‍ය වීමෙන් තමයි වර්තමානයේ උදා වෙන්නේ. ඒ වර්තමානයේ තුල රැඳෙන්න බෑ. වර්තමානයේද නිරතුරුව අනිත්‍ය වෙමින් පවතිනවා. ඒ අනිත්‍ය වෙමින් පවතිනකොට හැම වෙලාවකම අලුත් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය හැම වෙලාවකම අලුත්නේ. එයා හැම වෙලාවකම අලුත්. එතකොට මේ හැම වෙලාවකම අලුත් වීම කියන එක බුද්ධ ශාසනය අපේක්ෂා කරන, ඔයාලා හැම වෙලාවම අලුත් වෙන්නකො. අපිට අලුත් වෙන්න බැරි ප්‍රධාන දෙයක් තමයි කෙලෙස් සහගත මතකය. ඒකට අපි භවය කියලා කියනවා. අපිට අලුත් වෙන්න බැරි භවය නිසා. ඒ අලුත් වෙන්න බැරි නිසාමයි අපි ආයේ උපදින්නේ. භවපච්චය ජාති. ඒ ඉපදීමට සාපේක්ෂව තමයි අපේ දුක තීරණය වෙන්නේ. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. එතකොට කෙලෙස් සහගත මතකයේ විසින් අපිට කරපු ලොකුම හානිය තමයි මේ මොහොතට අපිට එකතු වෙන්න බෑ. ඒ කියන්නේ මේ මොහොත රසවත් කරගන්න බෑ. එතකොට මේ මොහොත රසවත් කරගන්න බැරි අපි සමහර ඒවා මේ ඒ දැන් අපිට මේ මොහොතේ හම්බ වෙච්ච දේ ස්තරම්ම දේ කියලා බලන්න බෑනේ. ඇයි? දැන් අපිට හිතමු මොකක් හරි කෑමක් හම්බ වුණා කියලා. එතකොට කෑම භුක්ති විඳින්න පුළුවන් මට්ටමට මේ මොහොත එකතු වෙනවා කියන එකට අපි කියන්නේ ජීවහා සම්පස්සය කියලා. දිවෙන්නේ රහ විඳින්න පුළුවන් ජීවහා සම්පස්සය. කියන්නේ කෑම තියෙන්නත් ඕන, ඒක රස විඳින්න පුළුවන් මට්ටමට මා තුල දිවේ දිව තියෙන්න ඕන. ඒකට අනුව සිතත් පහළ වෙන්න ඕන, නැත්නම් රස වැටෙන්නේ. රස වැටෙන්නේ ජීවහා විඥානය කියලා ඒකට කියනවා. ඒකෙන් තමයි අම්බිලම්පි විජානාති ඇඹුල් රහ දැනගන්නවා, කාරිකම්පි විජානාති කර රහ දැනගන්නවා. ඒ ඔක්කොම සිතටයි ති. ලෝණකම්පි විජානාති ලුණු රහ දැනගන්නවා, අකාරිකම්පි විජානාති කර නොවන රහ දැනගන්නවා. මේ දිවේ කෘත්‍ය ගැන ගොඩාක් විස්තර කරලා තියෙනවා ධර්මයේ. එතකොට රස දැනගන්නේ විඥානස්කන්ධයෙන්. සිතින් තමයි රස දැනගන්නේ. සිතින් තමයි රස කරන්න පුළුවන්. ඒ කියන්නේ සිත යථාපරිදි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රස වැටෙන්නේ නැන්නේ. ඒ කියන්නේ සිත යථාපරිදි ක්‍රියාත්මක වෙන්නේ නැති වෙලාවකට පින්වත් නී දිවේ මොනව හරි තියන්නකෝ දැනින්නේ නැහැ රස වැටෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලා ලොකු කල්පනාවක ඉන්න වෙලාවක කෑම කණ්ඩකෝ මොකක් හරි ෆිල්ම් එකක් බලන ගමන් හරි මොකක් හරි ඔයගොල්ලෝ නිකන් ෆෝන් එකේ මොනවා හරි බලන ගමන් හරි කෑම කනකො කෑමත් කාලා ලොකුවට ඒ කියන්නේ රස නොදැනෙනවම නෙමෙයි, නමුත් රස මතකේ නෑ එච්චර. ඒ කියන්නේ රස වැටෙන්නේ නෑ. රස දැනෙන මට්ටමට කියන්නේ ජීවහා සම්පස්සේ කියලා. මෙන්න මේ ජීවහා සම්පස්සේ කියන්නේ මේ මොහොතේ රස දැනෙන මට්ටම. පස්සපච්ච වේදනා. එතකොට ඒ රස දැනෙන මට්ටම ඇතුළ ආවට පස්සේ රස විඳින්න පුළුවන් මට්ටමක් එනවා. රස යං වේදේති සංසංජානාති, විඳින්න විඳින්න ඒ විඳින විඳින රහයා අඳුන ගන්නවා. සිතින් අඳුන. එතකොට මේ ක්‍රියාවලිය කොච්චර වේගෙන් වෙන්න ඕනද? යං වේදේති සංසංජානාති, ඒ අඳුන ගන්නකොට, ඒ අඳුන ගන්නකොට සංජානාති තං විතක්කේති, ඒ සංජානනයේ ඇතුළේ යා විතර්ක කරනවා. එයාට කලින් කාපු කෑමත් මතක් වෙනවා. දැන් පරිප්පු කියලා අපි හිතමු, එයා පරණ රසම පරිප්පුත් මතක් වෙනවා. එයාට කතා කරන්න දේවල් තියෙනවා. ඒ රසය අතීත අනුව හැසිරෙනවා, අනාගත අනුව රසය හැසිරෙනවා. එතකොට මේ රසය අනුව සිත හැසිරෙනකොට එයා රස මතකයක් ඇතුලේ රස තණ්හාවක් නඩත්තු කරන්න පටන් ගන්නවා. මේ මොහොතේ රසය අතහැරලා දාන්න බෑ. එතකොට රස විඳිනකම කවදාවත් ඔයාලට දුකක් හදන්නේ නැහැ. ඒ නිසා ඔයාලා හොඳට කන්න ඕන. රස තණ්හාව විතරයි දුක හදන්නේ. එතකොට රස තණ්හාව නැතුව ඔයාලට ඕන කෑමක් කන්න බුද්ධ ශාසනේ තහනමක් නැහැ. ලෝකේ අර්බුදයේ තියෙන රස තණ්හාව නඩත්තු වෙන එක මිසක් රස විඳින එක නෙමෙයි. රස දැනෙන එක නෙමෙයි. එතකොට රස දැනෙන මට්ටම කොහොමද ඇවිල්ලා තියෙන්නේ? රස දැනෙන මට්ටම ඇවිල්ලා තියෙන්නේ පෙර හේතුඵලවලි. ඒ කියන්නේ හැමෝටම එක වගේ රහ විඳින්න බැරි. අපි මේ සමානාත්මතාවය ගැන කතා කරන මොන සමානාත්මතාවයක්ද? කොහෙද සමානාත්මතාවයක් තියෙන්නේ? ඉන්නවත් නෙමෙයි, ඕගොල්ලොන්ට හොඳට රසවත් විදියට ආහාර ගන්න පුළුවන් නම් ඔයාලගේ මහ විශාල පිනක් ඒක. ඔයාලා ඒ කියන්නේ ලෝකේ හිතනවා මේ සමහර චින්තන මේ දරිද්‍රතාවය එහෙම තියෙනකොට මිනිස්සු හිතනවා මේ හැමෝටම එක වගේ සමානාත්මතාවය සමාජවාදී කියලා ඔය කතා කරන්නේ. ඔය පින්නතුන්ලා නම් සමාජවාදීන් වෙන්න එපා. ඔය පින්නතුන්ලා යථාභූත ඥාන දර්ශනවාදීන් වෙන්න, යථාර්ථවාදීන් වෙන්න. මේ යථාර්ථයට එකතු වෙන්නේ මේ මොහොතේ. මොකද මේ මොහොතේ යථාර්ථය මොකද්ද? හැමෝටම කර්මය එක වගේ හැන්දෙන් බෙදන්නේ නැහැ. ඒ තම තමන් කර කියාගත්ත විදියට තමයි ලැබෙන්නේ. ඒකට අපි කියනවා ප්‍රත්‍ය තියෙනවා, ප්‍රත්‍යෝත්පන්නී තියෙනවා. ඒකට අනුව පටිච්ච සමුප්පන්න සම්බන්ධයක් තියෙනවා. ප්‍රත්‍ය තියෙනවා, ප්‍රත්‍යෝත්පන්නේ තියෙනවා. ඒකට අනුව පටිච්ච සමුප්පාදය ඔස්සේ අන්තර සම්බන්ධයක් පවතිනවා. එතකොට ඒකට අනුව පවතින සම්බන්ධය. එතකොට ප්‍රත්‍ය නිසා ප්‍රත්‍යෝත්පන්නයක් විදිහට ලැබිච්ච ජීවිතයක් තියෙන. මේ ප්‍රත්‍ය තමයි කර්මයේ බලපාලා තියෙනවා, අවිද්‍යාව තණ්හාව වගේ පෙර හේතුන් ගොඩක් හැදිලා තියෙනවා. ඒකට අනුව ප්‍රත්‍යෝත්පන්නේ විදිහට ඉපදිච්ච එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ ඇස මේ මට්ටමින් උපදින්න පෙර අපි ඇහැ නඩත්තු කරමින් ගොඩ නැගිච්ච කර්ම සංස්කාර බලපාලා තියෙනවා. නැත්නම් කොහොමද ඇහැ හැදුනේ කියලා ලෝකෙට තවමත් කියා ගන්න බෑනේ. ඒක අම්මට ඕන විදිහට හැදිලා නැහැ. කර්මී ඉපදවීමක් තියෙන්නේ. එහෙනම් අම්මා බලාපොරොත්තු වෙන, ඒතකොට එහෙනම් ඇයි අම්මලාට ඇස් නැති ළමයි හම්බෙන්නේ? ඒක කොහොමද ලියාගන්නේ? එතකොට මේ තම තමන්ගේ ජීවිතය ඇතුලේ හැසිරෙන අද්භූත දෙයක් තියෙනවා, ඒ කර්මය. මේක උපද්දවල තියෙනෙත් කර්මය. ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නේ කර්මයට අනුව. මේ පවතින්නෙත් කර්මයට අදාළව. කර්මය පාවිච්චි කරන ප්‍රවාහය තමයි සතර මහා ධාතු ඇසුරු කරමින් සතර මහා ධාතු උපයෝගී කරගන්නවා විපාකයේ පිණිස. ඒක ලෝක ධර්මයක්. සතර මහා ධාතු උපකමේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු කියන මේ ධාතු ස්වභාවයේ උපකාරය ඇතුව තමයි කර්ම විපාකෙ පිණිස ඉදිරිපත් වෙන්නේ. ඒ කර්මයට විපාකෙ පිණිස ඉදිරිපත් වෙන විදියක් නෑනේ නැත්තම්. මේක බොහොම ගැඹුරු දාර්ශනික කතාවක්. ඒතොර පරණ කර්ම සංස්කාර තිනෝ සතර මහා ධාතු උපකාරය ඇතුව තමයි ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයේ උපද ප්‍රත්‍යයන්ගේ උපදවා ප්‍රත්‍යෝත්පන්නේ ඉපදවීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ඉපදවීම තුළ යම් විකෘතියක් තියෙනවා නම් අනිවාර්යෙන් පෙර සංසාරේ කර්මයේ විකෘතියක් ඒක. ඕක තමයි ධර්මී කියන්නේ. අනිවාර්යෙන් මේක විකෘතියක්. ඒක මේ අම්මගේ ජීව විද්‍යාත්මක හේතුවලවත් තාත්තගේ ජීව විද්‍යාත්මක හේතුවලවත් එහෙම මොකක්වත් නෙමෙයි. ඒ කාතුල හරි යම් විකෘතියක් තියෙනවා නම් ජීව විද්‍යාත්මක ඒක තාම සාමාන්‍ය තත්වයක් විදිහට බුද්ධ ශාසනය පිළිගන්නේ. ඒ කියන්නේ ඒ විකෘතියට බලපාලා තියෙන ස්ථිරව යාගේ පෙර සංසාරයේ චර්යාත්මකව ඇතිවෙච්ච විකෘතිතාවෙමයි. ඒ කියන්නේ කෙනෙක් තුළ යම්කිසි ආකාරයක ලිංගික දුබලතාවයක් තියෙනවා නම් එතකොට සතර මහා ධාතුවේ විකෘතියක් විතරයි තියෙන්නේ. ඒක තේ තාම සාමාන්‍ය තත්ත්වයක් කිච්චරයි. බලන්න බුද්ධ ශාසනය කොච්චර දියුණුද කියලා. ඒක ඉතාම සාමාන්‍ය තත්ත්වයක් විතරයි. සතර මහා ධාතුවේ විකෘතියක් තියෙනවා. එච්චරයි. එතකොට මේ සතරම ඒ විකෘතියට බලපෑවේ මොකද්ද? බලපෑවේ සමහරට පෙරයා කාමයේ වර්ධව හැසිරීම වෙන්න පුළුවන්. පෙර සංසාරේ කාමයේ වර්ධව හැසිරීම මත ගොඩනැගිච්ච සංස්කාරයන් විසින් ඒ ප්‍රත්‍යයන් නිසා සතර මහා ධාතුවේ විකෘතියක් ප්‍රත්‍යෝත්පන්නී විදියට මතුවලා තියෙනවා. එච්චරයි. එතකොට මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න தත්ත්වයේ තියෙන අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. ආකාශමිකව ඉබේ හටගත්ත දෙවියන්ගේ මැවිල්ල ඔය ඔක්කොම කතා බුද්ධ ශාසනය බැහැර කරන්න ඒකයි. හේතු තියෙනවා, හේතුන් නිසා හටගත්ත ඵල තියෙනවා, හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙලා යනවා. ඕක තමයි සදාතනික රිද්මය. එතකොට ඔය රිද්මය අවබෝධ කරගත්තට පස්සේ කිසිදු ආකාරයක ගැටලු අරබුද කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මේ යම් තැනක යම් විකෘතියක් තියෙනවා නම් ඒ විකෘතියට අදාළ පෙර සංස්කාරයන්ගේ හැඩය බුද්ධ ශාසනය පෙන්වනවා. හිතන්නකෝ සමහර විට යම් මානසිකව දුබල කෙනෙක් ඉන්න පුළුවන්. මානසිකව දුර්වලයි. සමහර විට ඒ මානසිකව දුර්වල මට්ටමට යා තුළ සතර මහා ධාතුවේ විකෘතියක් නෙවෙලා තියෙන්නේ. මොලේ වර්ධනය වෙලා නැහෙනි හරියට. ශෛලකයයි ස්නායු පද්ධතිය දුබලතා කියයි මොනවා හරි වර්ධනය වෙලා යම් විකෘතියක් නෙවෙලා තියෙන ප්‍රകൃති තත්වයක් නැහැ. ඒ ප්‍රകൃතියට අනිවාර්යයෙන් සසර එයාගේ සීලය දුර්වල වෙච්ච එක බලපාන්න පුළුවන්. සමහර කොයි වෙලාවෙත් නිකන් මතට මැබ්බැහි වෙලා මේ සමහර විට මේ එයාගේ ජීවිතේ ඔය තහනම් උත්තේජක වලට එහෙම ඇබ්බැහි වෙලා ගොඩනැගිච්ච අභිසංස්කාරයන් විසින් මතු කරපු ඵලය වෙන්න පුළුවන් ඇති වෙච්ච විකෘතිතාවය. අනේ මේ විකෘතිතාවය හෝ ප්‍රകൃතිතාවය සාංශාරික හේතුත් එක්ක ගැළපෙන විදිහ තමයි බුද්ධ ශාසනය කියන්නේ. හැබැයි ඒ හේතු වෙනස් වෙනකොට ස්ථිර වෙනස් වෙලා යන තත්ත්වයක් ඒක තියෙනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඒතකොට බෙහෙත් වලින් එහෙම කොහොමද මේක හදාගන්නේ? ඒ කියන්නේ මේක උපදින්න ආහාරයේ උපකාරය තියෙනවා. ආහාර සමුදය, රූප සමුදය. එතකොට කෑම බීමෙනුත් මේකේ යම් කොටසක් හදන්න පුළුවන්. කෑම බීමෙන් හදන්න පුළුවන්. ආහාර සමුදය, රූප සමුදය, කර්ම සමුදය, රූප සමුදය, චිත්ත සමුදය, සිතට අනුවත් මේ රූපයේ සමහර තැන් ඕන තැන, ඒ කියන්නේ සිත සමහර තැන් නෙමෙයි සිතට අනුව හැම වෙලාවකම රූපේ වෙනස් වෙනවනේ. බිය තැති ගැන්ම වගේ ඇති වෙනකොට යාගේ ඇස් දෙකෙන් මේ බය පේන්නේ නැද්ද? තැති ගැන්ම ඇති වෙනකොට යාට දාඩිය දාන්නේ නැද්ද? හෘද ස්පන්දනී ගැහින්නේ නැද්ද? එහෙනම් සිතට අනුවත් ඒ මොහොතේම රූපේ උපද්දවනවා. එතකොට මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ අපට විවිධ විදියට මේ පැහැදිලි කරපු රටාව ඔස්සේ විමස විමසා බලනකොට යාට තේරෙනවා මේ මගේ අභ්‍යන්තර කතාව කෙබඳු එකක්ද කියලා. එතකොට ඒකේ ඇතුළේ මේ අනිත්‍යතාවය කියන එක හොඳට අවබෝධ කරගත්තාම තමයි එයාට හොඳටම ජීවත් වෙන්න පුළුවන්. එතකොට අනිත්‍යයි කියලා එයාගේ ජීවිතේ පසුගාමීකමක්, මන්දගාමීකමක් මතුවෙන්නේ නැහැ. අනිත්‍යතාවය කියන්නේ මේ මොහොත උදා කිරීමේ ප්‍රධාන ප්‍රවණතාවය. අනිත්‍ය නැත්තම් මේ මොහොත උදා වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ලෝකේ නියතියකට යන්න ඕන අනිත්‍යතාවේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකේ රිද්මය මිසක් උන්වහන්සේ වදාළ නිසා අනිත්‍ය නෙමෙයි. උන්වහන්සේ ලෝක ස්වභාවය ඉස්මතු කරලා පෙන්නුවා. ඒ අනිත්‍ය වෙලා යන ලෝකයට වටිනාකම දෙන්න යෑම නිසා දුක හට ගන්නවා. ඒ කියන්නේ අපි වටිනාකම දුන්නේ තුල අනිත්‍ය වී යනකොට විතරනේ අපි අඬන්නේ. ඒ කියන්නේ ඇති වෙන නැති වෙන ප්‍රවාහය ඇතුලේ අපි වටිනාකම දුන්නේ නැති වෙනකොට විතරනේ කඳුල උපදින්නේ. එතකොට දුක උපදින්නේ අනිත්‍යතාවය අවබෝධ කරගන්න බැරි නිසායි. එතකොට මේ අනි දුක මත පිහිටි ලෝකයක් ඇතුලේ මම කවදාවත් දුක අපේක්ෂා කරන්නේ නැහැ, බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට දුකට මම දුකට පත් වෙනවනේ. මං දුකට කැමති නැහැනේ. දුක්ඛා පටික්කුලම්. මම දුක පිළිකුල් කරන කෙනෙක්. නමුත් හැම වෙලාවෙම දුක එනවා. ඇයි කියේ? ඒ තමයි අනාත්මය. මේ தත්ත්වයේ උපද්දවල තියෙන ප්‍රධාන ප්‍රවාහය තමයි කර්මය. කර්මේ නම් උපද්දවල තියෙන පැවැත්මටත් කර්මයේ බලපානවා නะ. ඒ කියන්නේ මේ පැවැත්ම ඔයාලට හොඳටම තේරෙන්න ඕන මේ පැවැත්ම ඇතුලේ මොකක්කෝ අද්භූත ශක්තියක් ක්‍රියාත්මක වෙනවා කියලා. මේ පැවැත්ම ඇතුලේ මොකක් හරි අද්භූත ශක්තියක් ක්‍රියාත්මක වෙනවා කියලා. පැවැත්මට ශක්තියක් ඕන. ටෝච් එකක් දැල්වෙන්න විදිහක් නැහැ බැටරි නැතුව. ටෝච් එකක් දැල්වෙන්න බැටරි ඕනමයි. ඒකට අදාළ බල්බ් එකට අදාළ ප්‍රවාහයක්, ඒකට අදාළ අවකාශය ගැන අපි වෙනම කතා කරමු. දැල්වීමට බල්බ් එකක් ඕනමයි. ඇස කියලා එකක් මේ නැත්තම් රූප බලන්න බෑ. හැබැයි පින්වත්නි මතක තියාගන්න බැටරි නැතුව ටෝච් පත්තු වෙන්නේ නැහැ. ඒකෙන් අපි අදහස් කරන්නේ ශක්තිය ඕන කියන එකයි. ශක්ති ප්‍රවාහයක් ඕන. මේ ජීවිතේ පවත්වන්න උනත් අවශ්‍ය ප්‍රධාන ශක්ති ප්‍රවාහයක් ඕන. මේ පැවැත්ම තිරණය වෙලා තියෙන කර්මයත් එක්ක. ඒක බුදුරජාණන්සේගේ ධර්මයෙන් හොගේකින් බැලුවොත් විතරයි පේන්නේ. එතකොට කර්මී නිසාම නම් ඉපදිලා තියෙන්නේ. අම්මට ඕන විදිහට නෙමෙයි නං. කර්මයට අදාළව නම් පවතින්නේ. කර්මයට අදාළව නම් බිඳෙන්නේ. මෙතන කොහෙද මට පාලනය කරන්න පුළුවන් එක? ඒ කියන්නේ කර්මයට අදාළව නම් ඉපදිලා තියෙන. ඒකනේ ඉපදින්නේ අපිට ඕන විදිහට නෙමෙයි. ඒකනේ සමහර අය දරුව බලාපොරොත්තු වෙන්නේ නැති කාලවල කුසට දරුවෝ එනවා. ඒකනේ මිනිස්සු ඇබෝෂන් කරන්න යන්නේ. ඒ කියන්නේ අංග විකල ගැබ කියනවා, බාල වයස්කාරීකගේ ගැබ කියනවා, නුසුදුසු කාලේ පිහිටි ගැබක් කියනවා. එහෙම කියලා දැන් ඒකට අදාළ නිර්ණායක හදාගෙන තියෙනවනේ. ගබ්සා කිරීමට අදාළ නිර්ණායක. එතකොට යාළට පුළුවන් නුසුදුසු කාලේ පිහිටියා කියලා සමහර ඒ කියන්නේ ඇබෝෂන් එකක් කරන්න ලෝකේ නිර්ණායක තියෙනවා. රෙගුලාසි තියෙනවා. ලංකාවේ නම් එහෙම නැහැ. සදාචාරාත්මක නීති පිළිබඳ ගැටලු ටිකක් තියෙනවා. නමුත් ඔය ඇමරිකාව වගේ රටවල කල්ලයක් ගබ්සා කරන්න පුළුවන්. සමහර සති 5කින් පුළුවන්. එංගලන්තේ වගේ රටවල සති 6කින්ුත් පුළුවන්. ඉතින් ඔය වගේ කාල නිර්ණයක් කරන ඒගොල්ලෝ යාළගේ නෛතික සීමා හදාගෙන තුන. ඒ කියන්නේ මේ ඒකට හේතු හදාගෙන තියෙනවා. ඒ කියන්නේ එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ නැති විදියට නැති වෙලාවක ගැබක් පිහිටනවා නම් ඒ ආගන්තුකයාගේ පැමිණීම අපිට ඕන විදියට වෙන්නේ නැහෙනි. දරුව බලාපොරොත්තු වුණත් සමහරලාට දරුව බිහි වෙන්නේ නැහෙනි. දැන් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. වෛද්‍යවරු ළඟට ගිහින් එක එක ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙනවා. දැන් මේ දවස් මේ කාලේ තවත් එක එක දරුව හදා ගන්න පුළුවන් තවත් දියුණු තාක්ෂණික උපාය මාර්ග තියෙනවා. මේ හැම එකක් ඇතුළේම අපිට මොකද්ද වෙලා තියෙන්නේ? මේක අපිට ඕන විදිහට ඔයාලට තේරෙන්නේ නැද්ද? මේක නිකන් අපිට ඕන විදිහට උපදින්නේ නැහැ වගේ එකක්. අපිට ඕන ඕන විදිහට. එතකොට ඒ අපිට ඕන ඕන විදිහට උපදින්නේ නැත්තේ හේතුව මව කුසේ පිළිසිඳ ගන්නේ කර්ම විඥානේ. ඒ විඥාන ප්‍රවාහය තුළ අවිච්ඡින්න, ඒ කියන්නේ ඇත්තටම සන්තතියක් විදිහට නෙමෙයි, ඒකම රිද්මයානුකූල පැවැත්මක් තියෙනවනේ. ඒක නිකන්නේ නාම ගොත්තං නජීරති කියලා. හාඳුරුවේ මලකවල්ල හිම් ගහලා තියෙන්නේ. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති කියලා. ඒක ගැඹුරු යෙදුමක්. ඒක ලංකා මිනිසුන්ට තේරිලා නැහැ. ඒ කියන්නේ රූපේ දිරල යනවා. ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ උපකාරය ඇතුව කර්මයට අදාළ විපදිච්ච මේ රූපේ බිඳිලා යනවා. නාම ගොත්තං නජීරති. නාම ප්‍රවාහය බිඳින්නේ දිරන්නේ නැහැ කියලා. ඒ දිරන්නේ නැහැ කියලා ලංකා මිනිසු හිතාගෙන ඉන්නේ රූපේ දිරනවා. මිනිසුන්ගේ හොඳ මෙහි තියනවා වගේ එක. එහෙමනේ මලගෙවල් ලෝක ගහන්නේ. සම්පූර්ණයෙන් අර රට පටලෝගත්ත ජාතියක් නේ ලංකාවේ ඉන්නේ. ඒ කියන්නේ ඒ පටලෝගන කියන්නේ ආය ධර්මයේ ඒගොල්ලෝ හිතෙන එක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒවට ලොකු ප්‍රවණතාවයකුත් දෙනවා, ලොකු ප්‍රසිද්ධියක් දෙනවා. ඒ සමහර යෙදුම් ඒවා හරි ගැඹුරු යෙදුම්. නා රූපං ජීරති මච්ඡානං, ඒ කියන්නේ රූපේ දිරනවා. ඒ කියන්නේ මේ කර්මයට අදාළව විපදිලා තියෙන, කර්මයට අදාළව පවතින, කර්මයට අදාළවම එක්තරාවලක බිඳ වැටෙනවා. ඒකනේ කියන්නේ නාම ගොත්තං න ජීරති. හැබැයි මේ සිත එහෙම දිරන්නේ නැහැ. සිත දිරන්නේ සිතේ මරණය සහ උපත කියලා කියන මහා අමුතු ගුප්ත අත්දැකීමක් නෙමේ. චුතිසිතත් එක ඊළඟට ප්‍රතිසන්දි සිත ඉගෙනත් දෙනවා. චුතිසිතත් එක ඊළඟට ඉදිරිපත් වෙන්නේ මොකද්ද? ඊළඟට අරමුණු වෙන විදිහ අනුව ප්‍රතිසන්දි ඉගෙනත් දෙනවා. අරමුණු වීමක් නැත්තම් පිරුණම් පානවා. චුතිය මේ අරමුණු වීම තමයි කර්ම සංස්කාර රැස් කරලා පැවැත්ම තහවුරු කරන්නේ. සිතට අරමුණු වෙන්න ඕන. කෙලෙසහගත ලෝකේ අරමුණු වීමෙන් තමයි ප්‍රතිසන්දිය පිහිටන්නේ. එතකොට චුතියත් එක්ක ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නේ කොහොමද? එතකොට චුතිය ඒ කියන්නේ දැන් මේ ඒ කියන්නේ මේ ඇතිවීම නැතිවීම රිද්මයේ එක්තරා දිගුවක් විතරයි උපත සමරණය කියන්නේ. කොහොමත් මේ වෙලාවෙත් සිත ඇතිවි නැතිවි තමයි යන්නේ. ඕකම එක්තරා වෙලාවක දිගුවක් විදියට චුතියත් එක්ක ඊළඟට ප්‍රතිසන්දිය ගෙනත් දෙනවා. ඒ කියන්නේ සිත් දෙකක් අතර මාරු වෙන එක විතරයි වෙන්නේ. දැනුත් එහෙම තමයි වෙන්නේ. මේ වෙලාවෙත් අපිට සිත් දෙකක් එකපාර පවතින්නේ නැහැ. ඒ සිත නිරුද්ධ වීමෙන් තව සිතක් හට ගන්නවා. එහෙම තමයි මේ සිත පවතින්නේ. ආය බින්දනවා, ආය හට ගන්නවා, ආය බින්දනවා, ආය හට ගන්නවා. ඒක තමයි එක දිගටම වෙන්නේ. චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ආයතන හය පැත්තෙම සිත හටගෙන බිඳෙනවා, ආය හටගෙන බිඳෙනවා, ආය හටගෙන බිඳෙනවා. මේක තමයි දිගට වෙන්නේ. ඕකම තමයි දිගුවක් විදියට චුතියත් එක ආය ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නේ. එතකොට චුතියත් එක ප්‍රතිසන්දිය ගෙනත් දෙනකොටත් ඕකමයි වෙන්නේ. ඉතින් මේ දැන් වෙන එකමයි මැරෙන්නේ, මරණයේදීත් වෙන්නේ, මරණින් පස්සෙත් ඕකමයි වෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ නාම ගොත්තං නජීරති. නාම ධර්ම දිරන්නේ නැහැ කියලා. හැබැයි මේ කය අපිට අතාරින්න වෙනවා. ඊට පස්සේ යාට ආය කොහේ හම්බ වේද, මොන විදියට ලැබේද, ඒ අවධානම ගැන ධර්මයේ පෙන්නනවා. ඒ කියන්නේ ඔයාලා මෙහෙම හිටියට සමහරට මනුස්ස ලෝකයට ආවත් සිංගමන් යදින තැනකට ඔබේ ජීවිතේ ගොඩ නැගෙන්න බැරි නෑ. ඇයි? මේ මොහොතේ ගොඩ නැගෙන හේතුන්, මේ මොහොතේ ගොඩ නැගෙන හේතුන් විසින් තමයි ඒ ඵලය උපද්දවන්නේ. ඒ නිසා තමයි හැම වෙලාවකම පින් කරන්න, පින්වත් නී කුසල් කරගන්න, ධර්මයේ හැසිරෙන්න පුළුවන් තරම් සිතින් සිත පරිස්සම් කරගන්න, මේ වචනය පරිස්සම් කරගන්න කිය කිය අපි කියන්නේ ඒකනේ. ඇයි මේ මොහොතේ ගොඩ නැගෙන ප්‍රවාහය ඇතුලේ ඔබේ ඊළඟ කතා, ඒ කියන්නේ මේක කවුරුවත් හදන්නේ නැහැ, තම තමා විසින් තම තමා නිර්මාණය කර ගැනීම තමයි තියෙන්නේ. තම තමා විසින් තම තමාව නැවත නැවත තමන්ට අදාළ ප්‍රවාහය නිර්මාණය කර ගැනීම තියෙන්නේ. මේක දෙවියෙක්වත්, බඹෙක්වත්, මාරයෙක්වත්, අම්මා තාත්තාවත් මේක කරපු දෙයක් විදිහට බුද්ධ ශාසනය පෙන්වන්නේ නැහැ. ඉතින් මේක මේ රිද්මය පුදුම ලස්සන එකක්. ඒකට එකතු වුණාට පස්සේ දුක ගලන්නෙම නෑ පින්වත්නි. ඒක ලස්සන එකක්. එතකොට දැන් මේ විදියට බුද්ධ ශාසනය හැම වෙලාවකම ලිහලා පෙන්නන්නේ අපේ ගතේ ස්වභාවයත් සිතේ ස්වභාවයත් විතරයි. ඒ කියන්නේ ලෝකේ කොච්චර විස්තර කරලා බැලුවත් කෙනෙක් සත්‍ය අවබෝධයටපත් වෙන්නේ නෑ. ලෝකේ විග්‍රහ කරලා බලන කෙනෙක් කවදාවත් සත්‍ය අවබෝධයටපත් වෙන්නේ නෑ. එයා තමන්ගෙම ඇතුළාන්තයේ ලිහලා බලන්න ඕන. මගේ ගත කොහොමද සකස් වෙලා තියෙන්නේ? මගේ සිත කොහොමද සකස් වෙලා තියෙන්නේ? ඒක බලනවා. ඒක ඥානයක් විදියට මතු කරගන්නවා. ඒ බලනකොට එයාට තේරෙනවා මේ ගතද බිඳෙමින් හට ගන්නවා, සිතද නිරතුරුව බිඳෙමින් හට ගන්නවා. අර බිඳි බිඳි හට ගන්න ප්‍රවාහයක් තියෙනවා. මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඇයි? මේ ගත සහ සිත ඉපදිලා තියෙන්නේ කර්මයට අදාළවයි. පවතින්නෙත් කර්මයට අදාළවයි. යම් වෙලාවක බිඳෙන්නෙත් කර්මයට අදාළවයි. එතන මේක මට පාලනය කරන්න, මට මෙදිහත් වෙලා කරන්න පුළුවන් මොකක්වත් නැහැ. හැබැයි මට එක දෙයක් පුළුවන්, කර්ම නිරුද්ධ කරන්න පුළුවන්. නිරුද්ධ කළාම නැවත නැවත හට ගන්න තියෙන අවකාශය සම්පූර්ණයෙන් නිමා වෙනවා. කර්ම නිරුද්ධ කරන්න පුළුවන්. කර්ම නිරුද්ධ කළාට පස්සේ ඉතින් කර්ම නිරුද්ධ කරන එකම රහසයි තියෙන්නේ. මේ ගතද සිතද ඇතිවි නැතිවි යන බවක්. ඒ ඇතිවීම නැතිවීම දෙවියෙක් හෝ අම්මා හෝ තාත්තා හෝ මට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. පෙර කර්ම සංස්කාරවලට අනුව ඉපදී තියෙනවා, කර්ම සංස්කාරවලට අනුව බිඳෙනවා, කර්ම සංස්කාරවලට අනුව මේක නිරුද්ධ වී යනවා. මේ ඉපදීම පැවැත්ම බිඳීම කර්මයට අදාළව සිද්ධ වෙනවා. මම පාලනය කරන්න දරන උත්සාහ, ඔයාලට හොඳටම තේරෙනවානේ මේක පාලනය කරන්න හදන එක ඇතුළේ පීඩාවක් විතරනේ නිර්මාණය වෙන්නේ. කවුරුවත් පාලනය කරලා නැහැනේ. ඕක පාලනය කරගන්න කියලා ඔයාලා කොච්චර කරත් පාලනයකට එකතු වෙන්න බෑනේ. හොඳට බලන්නකෝ ජීවිතේදී. හරි, මට කියන්න කවුද මේක පාලනය කරලා තියෙන්නේ කියලා. මේක අඩුම පාලනය කරලා තියෙනවා නම් ලෝකෙ දියුණුම තාක්ෂණික ලෝකේ පවා මේක පාලනය කරලා තියෙනවා නම් අඩුම මානව වර්ගයාට අවුරුදු 100ක්වත් ජීවත් වෙන්න අයිතියක් හදාලා තියෙන ලෝට. මේ ලෝකේ දියුණුව ගැන, AI ගැන මහ ලොකුවට කතා කළාට අපි මුහුණ දෙන්නේ බරපතලම ප්‍රශ්නෙට අපි මුහුණ දෙමින් ඉන්නේ. මිනිසුන්ට පේන්නේ නැති උනාට මොකද්ද? මානව වර්ගයාගේ ආයුෂ කඩාගෙන වැටීම. ඒක ඊට වඩා හොඳටම වැඩි නේ අද. අවුරුදු 65 පැන්නා කියලා කියන්නෙම මේ කැඟ හැඟේ හැම කෑල්ලක්ම රිදුම් දෙන ගමන් ඉන්නේ. මෙහෙමයි, මේක වහලා තියාගන්න පුළුවන්. ඔපමට්ටම් කරලා ලස්සන්ට පිළිවෙලට තියාගන්න පුළුවන්. ඕගොල්ලෝ මිහිතලා බලන්නකෝ කොයි කෑල්ලද රිදුම් දෙන්නේ නැත්තේ කියලා. 50 විතර පැන්නාට පස්සේ හැම කෑල්ලක්ම රිදුම් දෙනවා. ප්‍රියමනාප විදියට යාට පෙනී ඉන්න පුළුවන්. හැබැයි ඔය ඇඟ ඇතුලේ හැම කෑල්ලක්ම රිදුම් දෙනවා. එයාගේ ශරීරකෘත්‍යවත් යාට හරියට කරගන්න බෑ. ඒකවත් එහාට ඕන විදියට කරගන්න බෑ. ඒ කියන්නේ ඒවා අනවශ්‍ය දේවල් නෙමෙයි. මල මූත්‍රා පහ කිරීම පව යාට අදාළ විදියට යාගේ පාලනින් ගිලිහිලා යනවා අවුරුදු 55 විතර පෙන්නට පස්සේ. එතකොට අපිට දැන් මේ අපි AI ගැන කතා කරනවා. හරිද? මේ ඒ කියන්නේ එහෙම කතා කළාට අපිට හොඳටම පේනවා ඊට වඩා මානව වර්ගයාගේ ඉතා ප්‍රධාන ප්‍රශ්නය උග්‍ර වෙලායි තියෙන්නේ. මොකද්ද? මිනිසුන්ගේ ආයුෂ සුරක්ෂිත කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඒක අපි ඉස්සරහ තියෙන ලොකුම ප්‍රශ්නේනේ. ජීවත් වීමේ කාලය වැඩි කර ගැනීම කියන එකට අපි ඒ ලෝකෙට කොහොමත් එක බැරි වෙලානේ. ඊයේ හිටපු මිනිසුන්ගේ ආයුෂ වලට වඩා අද හිටියේ ඉන්න මිනිසුන්ගේ ආයුෂ ඉතා වේගෙන් බිඳ වැටීමක් නිතියෙන. එහෙනම් අපි මේ දියුණුව කියලා කතා කළාට මේක මොන දියුණුවක්ද පින්වත්නි? ඒ කියන්නේ පින්වත්නි, එහෙමනම් මතක තියාගන්න, මේක අපේ පාලනේ නැහැ. මේක පාලනේ කරන්නත් බෑ. මේක හැබැයි අපිට මේක අවබෝධ කරගන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ මේ ගතේ ස්වභාවයත් සිතේ ස්වභාවයත් මේක කර්මයට අදාළ ඉපදී ඇති බවත්, කර්මයට අදාළ පවතින බවත්, කර්මයට අදාළ බිඳෙන බවත්, මට ඕන විදිහට උපදින්නෙත් නැති බව, මට ඕන විදිහට පවත්වන්නත් බැරි බව, මට ඕන විදිහට බිඳෙන්නෙත් නැති බව. එහෙනම් මේක අනාත්මයි. කෝ ආත්ම වශයෙන් ගන්න මොකද්ද තියෙන්නේ කියලා ඔන්න ඔය ඥාන සම්ප්‍රයුක්තකම, ඔකට තමයි සම්මර්සන ඥානය කියන්නේ. දැන් අපි මේ විදිහට ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ ඇයි? අපිට උවමනයි කර්මය නිරුද්ධ කරන්න. ඇයි? මේකට බලපාන ප්‍රාමාණික සාක්ෂිය කර්මයනේ. එතන කර්මය නිරුද්ධ කිරීමෙන් තමයි දුක සම්පූර්ණයෙන් නිමා වෙන්නේ. ඒ කියන්නේ මිනිහෙක් සල්ලි හෙව්වා කියලා දුක ඉවර වෙන්නේ නැහැ. ලෝකේ ධනවත්ම මිනිහෙක් ගන්නකෝ, එයාට කඳුළු එන එක නවතිලා නැහැ. ඇයි? එයාට ඕන විදිහට පාලනය කරලා, එයාට ඕන විදිහට කළමනාකරණය කරගන්න බෑනේ. ඒක කරගන්න බෑ. දැන් බලන්න ලෝකෙ ප්‍රසිද්ධ ගායකයෙක් ඉන්නේ මයිකල් ජැක්සන් කියලා. බොහොම පොඩි කාලෙයිනේ හිටියේ. එයා මේ ස්ටේජ් එකට එනකොට එයාගේ විශාල වෛද්‍යවරු කණ්ඩායමක් ඇවිල්ලා එක පැත්තකින් වාඩි වෙනවලු. එතකොට දැන් එයා පැවැත්ම තහවුරු කරගන්න ගොඩාක් මහන්සි වෙච්ච මිනිහෙක්නේ. ඒක සාමාන්‍ය මිනිහෙක්ගේ, ඒ කියන්නේ එහෙනම් අපිට තේරෙනවා මෙහි අපේ මැදිහත් වීම ඇතුළේ අපිට කරන්න පුළුවන් ලොකු දෙයක් නැන්නේ. ඒක ඔයාලා හොඳට අවබෝධ කරගන්න පින්වත් මේ. එහෙමනම් අපිට ධනවත් මිනිසුන්ට අවුරුදු 100ක්වත් ඉන්න ඒගොල්ලෝ මොනවා හරි උපායක් හොයාගෙන තියෙන්න ඕනේ මේ වෙලාවේ. මොකද ඒගොල්ලොත් මුණ දෙන්න ප්‍රශ්නේ තමයි මේ ජරා මරණ දුක කල් දාගන්නේ කොහොමද කියන්නේ. ඒක ලොකු සාකච්ඡාවක්. ඒක එහෙනම් කල් දාගෙන නැහෙනික පුළුවන් නම් මං හිතන්නේ සේසතම හරි වියදම් කරලා ඔක කරගන්නේ නැද්ද? තව අවුරුදු 20ක් හරි එහාට දාගන්නේ නැද්ද? ඒ කිසි මිනිහෙක් කරගෙන නැහැ නේ ඒක. එහෙනම් මතක තියාගන්න මේක අනාත්මමයි. අදට 2600කට එහා පැත්තේ බුදුරජාණන් වහන්සේ අදාළ එකමයි, එච්චරයි. මහා අනාත්මයි. ඒක පාලනය කරන්න බෑ. එතකොට අනාත්ම වෙන්නේ මොකක් මදනම් කරගෙනද? කර්මී විසින් උපද්දවූ, කර්මී විසින් පවත්වන, කර්මී විසින් බිඳෙන එකක්. එතකොට කර්මී නම් උපද්දවලා තියෙන්නේ, මම නෙමෙයි නම් උපද්දවලා තියෙන්නේ, අම්ම නෙමෙයි නම් උපද්දවලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට බලනකොට සියලු තැන්හි මඳහත්කමක් එනවා. කර්මී විසින් නම් පවත්වන්නේ, කර්මී විසින් නම් මේක බිඳ වැටෙන්නේ. ඒ කියන්නේ මට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා දකින හැකියාවමයි ඇත්තටම සම්මර්සන ඥානය කියන්නේ. එතකොට ඒ කර්මී විසින් උපද්දපු දේවල් වල ආවේනික ලක්ෂණේ බලනවා. ඇතිවීම නැතිවීම, සිතත් ඇතිවී ඇතිවී නැතිවී නැතිවී යනවා, මේ ගතත් ඇතිවී ඇතිවී නැතිවී නැතිවී යනවා. ඉපදීම බිඳීම ස්වභාවය කරගෙනයි පවතින්නේ. ඔන්න ඔය විදිහට බලනකොට ඉපදීම බිඳීම ස්වභාවයෙන් නොකරන, ස්වභාවයෙන් නොවන මේ ගතේවත් සිතේවත් මොකක්වත් කෑල්ලක් නැහැ කියලා දකින්න එකට තමයි අපි කියන්නේ උදයබ්බ ඥානය කියලා. ඔන්න ඔය විදිහට ඥාන ටික උසවගෙන උසවගෙන යනකොට තමයි සෝවාන් වෙන්නේ. උදයබ්බ ඥානය කියලා කියන්නේ. ඊට පස්සේ ඔහම උදය වැය දිහා බල බල ඉන්නකොට එයාට ඇතිවීම නැතිවීම දිහා බලනකොට එයාට දැනෙනවා ඇති වුණාට වඩා වේගවත් බිඳෙන එක කියලා. ලෝක ස්වභාවයක් නේ. බැලුම් බෝලයක් පුම්බනකොට එකපාරටම නේ බිඳින්නේ. ඒක ලෝක ස්වභාවයක් එහෙනම්. පිම්බිලා පිම්බිලා එකපාරටම තමයි ශබ්දයක් එක පුපුරලා යන්නේ. ඇත්තට මේ පිපිරීමේ උද්වේගකාරී බව වේගවත් නිසාමයි ශබ්දයක් පවා ජනිත වෙන්නේ. එහෙනම් මේ ලෝකෙ බිඳෙන එකද වේගවත්, හටගන්න එකද වේගවත්? ඒක ඕනම දෙයක් බලන්න. බිඳෙන එකයි ඉතා වේගවත්. එතන මේ හට ගැනීම බිඳීම දෙස බලනකොට බිඳීමේ උද්වේගකාරී බව ලෝ හැම දෙයකම එහෙමනේ බලන්නකො. වහිනකොට වැස්ස දිහා බලන්නකො. වතුර වැටෙනකොට මතුවෙන පෙන බුබුලු මතුවී එක පාරටමයි නිමා වෙන්නේ. ක්‍රමානුකූලව මතුවෙලා ඇවිල්ලා එකපාර බත්මුට්ටියක් ඉදෙන දිහා බලනින් ලෝකේ ස්වභාවයක් කියනවා. මොකද්ද ස්වභාවය? ඉපදීමට වඩා බිඳීමේ උද්වේගකාරී බව වැඩි කියලා දැනෙනවා. මේ ගතෙත් බිඳීම වේගවත්, සිතෙත් බිඳීම වේගවත් හටගත්තට වඩා කියලා දැනගෙන ඕකට කියන්නේ බංගාණු දර්ශන ඥානි කියලා. කියන්නේ බිඳෙන විදිය විතරක් පේන්න ගන්නවා එක වෙලාවක. හරිම විද්‍යාත්මක එකක් මේ සෝවාන් වීමේ පාර. ඒකත් එක්ක තමයි පින්නොත් මෙච්චර වේගයෙන් බිඳෙනවා නම්, හටගත්තට වඩා වැඩි වේගයෙන් බිඳෙනවා නම් මේක හටගන්න එක ගැන මොනවට බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියලා නිකන් අර ආයේ ලෝකෙ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කොන්න ඔතනදී බිඳ වැටෙනවා. ඒ බිඳ වැටෙන එකට උපදිනවා එතන බයතුපට්ඨාන කියලා ඥානය. ආය හට ගන්න එක ගැන යාට නිකන් බයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ අන්න ඕකට තමයි සංසාර බය කියන්නේ. ඕන් ඔය ඒ කියන්නේ මේ ඥාන දර්ශනේ දිගුවක් විදියට ඒක වෙන්නේ. එහෙම නැතුව මිනිස්සු කියනවා මට දැන් සංසාර කලකිරලා තියෙන්නේ කියලා. එහෙම කලකිරෙන්නේ නැහැ. ඒ මිනිස්සු එහෙම කියන අපේක්ෂා බංගත්වයට ගිහින් ඔය. එයාගෙන් අහලා බලන්නකො මොන එක මොන හරි ලැබිලා නැහැ. මොකක් හරි යාට මෙහි ප්‍රශ්නයක් තියෙනවා. මේ සංසාර බය උපදින්නේ වෙන්න මෙතන අපි ඔය කියන්නේ සංසාර බය උපදව ගන්න කියලා. ඒක උපදින සම්මරසන ඥානෙ, උදයබ්බ ඥානෙ, බංගාණු දර්ශන ඥානෙ පස්සේ බයතුපත්ඨාන කියලා ඥානයක් උපදින්නේ. ඔන්න ඔතනින් තමයි පින්වත්නි මේ සසර කලකිරිල යන්නේ. ආය තුන් භව යනවා කොහෙවත් ජීවිතේ නම් කලකිරින්නේ නැහැ. එයාට දැන් ජීවිතේ ලැබිච්ච එකන්නේ කර්මයේ විසින් ලැබිච්ච එක. එයා දන්නවා කර්මයේ විසින් මේක බිඳෙන්නේ කොතනද? එතනකම් මට මේක පවත්වන්න වෙනවා. මේක එයා කවර ආකාරයකින්වත් මේකට මැදිහත් වෙන්නේ නැහැ. එයා හොඳට කනවා, හොඳට ජීවිතේ ඉන්නවා, වෙනද වගේ වැඩ කරනවා. එයාට කිසි අභියෝගයක් නෑ. දාන්නවා කර්මී විසින් බිඳෙනකන්, කර්මී විසින් මේකේ තීරණාත්මක සාක්ෂිය කියන ජීවිතේන් රූපේ කොතනද බිඳෙන්නේ? එතකම් මට මේක පවත්වන්න වෙනවා. මට මේක මැදිහත් වෙන්න වෙයි. අනාත්මී දකින්න කෙනෙක් කවදාවත් ජීවිතේ නැති කරගන්න. එයා දාන්නවා කර්මී විසින් උපද්දවලා කර්මී විසින් පවතිනවා. කර්මීයට සාපේක්ෂවමයි බිඳෙන්නේ. ඒක කොතනද දාන්නේ? ඒක අනාත්මයි. එතකම් පවත්වන්න වෙනවා. හැබැයි මේ පැවැත්ම ඇතුලේ එයාට යම්කිසි කලකිරීමක් උපදිනවා. ආයෙ නම් මෙහෙම එකක් පවතින්න ඕනේ නැහැ කොහෙවත් කියලා. ඒකට තමයි නිබ්බිදා ඥානය කියන්නේ. ඔන්න ඔතනින් පස්සේ තමයි තව ඥාන තුනක් විතර හැදෙනකොට තමයි එයා සෝවාන් වෙන්නේ. සෝවාන් වීම කියන්නේ මෙහි කරන්න පුළුවන් එකක්. කවුරු හරි කියනෝ නම් බෑ කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවට කරපු මහ විශාලම නින්දාවක්. ඇයි? භාග්‍යතුනස වදාලා ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙනවා නම්, සතර සතිපට්ඨානෙ තියෙනවා නම්, ඉන්ද්‍රිය බාධර්ම බලධර්ම තියෙනවා නම්, විසුද්ධිය තියෙනවා නම්, බොජ්ජංග ධර්ම තියෙනවා නම්, ආර්ය මාර්ගයේ තියෙනවා නම්, පටිච්ච සමුප්පන්නෝ කර්මී හැඩේ යම් කෙනෙක් තේරුම් ගන්නවා නම්, ඒක ඇතුලේ ඥාන සම්ප්‍රයුක්තව යාව ඔසවා තබනකමක් තියෙනවා නම්, දිට්ඨි සම්පන්න ශ්‍රාවකෙක් විදිහට ඒ එතන පිරිණිවන් පාණ්ඩම අදාළ ශක්තිය තියෙනවා කියලා. ලංකාවේ බෞද්ධයන්ට මේක සෝවාන් වෙන්නම පුළුවන්. එනිසා සෝවාන් වෙන්න බලන්න ඕන අපි. ඔබ හැම දිනාටම මේ දේශනාව නිවන් පිණිස වේවා. දායකත්වය පින්වත් නීතිඥ සුදර්ශනී සේනානායක මහත්මිය. එතුමිය බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. හරියට මේ කුසලයට කැමැති, පිනට කැමැති කෙනෙක්. එතුමියත් රංජන් සේනානායක මහත්මාත්, ඒ වගේම ගිත්මී, මිත්මී, නිතුම් කියන පින්වත් දරුවන් තිදෙනාත්, ගිමන්ත කියන බෑනනුවන් ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. සුදර්ශනී සේනානායක මහත්මියත්, රංජන් සේනානායක මහත්මා ප්‍රධාන පිනුතුන්ට මේ දේශනාමේ කුසල් නිවන් පිණිස වේවා. සුදර්ශනී සේනානායක මහත්මිය ප්‍රධාන පිනුතුන් බලාපොරොත්තු වෙනවා SE සේනානායක මහත්මාට, ප්‍රේමා රත්නාවතී ජයසේකර මාතාවට, විශ්‍රාමලත් විදුහල්පති AP අමරසිංහ මහත්මාට, කුසුමා මදුරප්පෙරුම මාතාව ඇතුළු සුදර්ශනී සේනානායක මහත්මිය සහ රංජන් සේනානායක මහත්මා ඇතුළු සේනානායක පවුලේ නමින් මිය ගියා වූ වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ජූලි මාසයේ 5 වන දින ජන්මදිනයේ දින සුදර්ශනී සේනානායක මහත්මියට ආශිර්වාද කරනවා. එතුමියට නිදුක් නිරෝගී සුව සම්පත්තිය වේවා. කායික මානසික සුව සහනය වේවා. ව්‍යාපාර කටයුතු සරුවක් ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න මේ කුසල් බලවත් වේවා. විශේෂයෙන්ම සුදර්ශනී සේනානායක මහත්මිය සහ රංජන් සේනානායක මහත්මා ප්‍රධාන පිනොත් දරුවන්ට කායික යහපත, මානසික යහපත, නිදුක් නිරෝගී සුව සම්පත්තිය දිගාසිරි වේවා. සියලු දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. සම්බන්ධ වුණු සියලු දිනාටම මේ කුසල් බලවත් වේවා. සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසල් හේතුපකාර වේවා. සතරවරම් රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. සදේවත්නි බෞද්ධ රූපවාහිනී නාලිකාව සුපින්වත් ඔබ වෙත මේ හෝරාවට නියමිතව සම්නිවේදනය කළ දායකත්ව ධර්මානුශාසනාව මෙලෙස නිමාවට පත්පන්නේ. දේශනාව ඔබ අප හැම දෙනා වෙත මහත් වූ මෙත්සිතින් පවත්වා වදාළ ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිරජීවනයේම සැලසේවා. සාදු සාදු සාදු. එතුම් ප්‍රාර්ථනාවත් සමගින් දේශනාවට පුණ්‍යවන්ත දායකත්වය ලබා දී කටයුතු කළ මේ සදහවත් පින්වතුන්ට ස්වාමින් වහන්සේ වෙනුවෙන් පරිෂ්කාර පූජාවන් සිදු කරන්නට ආරාධනා කරමින් මේ දේශනාව මින් නිමාවට පත්වනවා. සදහම් මෙසෝ පින්සෙත් නිවේසන සේවා.